මීළඟට ගරු ගෝවිදු කුමාරතුංග මන්තුමා, ඔබතුමාට මිනිත්තු 24ක කාලයක් තියෙනවා.
ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ වෙලාව දෙන ආකාරය ක්‍රමවත් කරන්න. පළවෙනිම අපි රටට නීති හදනවා නම් මම මෙතන ලේකම් මණ්ඩලයට ඇවිල්ලා ඇහුවම මට කිව්වොත් ඊළඟ කතාව ඔබතුමාගේ කියලා. දැන් මට එහෙම කිව්වේ 2:40ට. දැන් 4 පහු වෙලා. පෑකුත් විනාඩි 20කට පස්සේ මම පුස්තකාලයට යන්න ඕන එකම තිබුණා, ගියේ නැහැ. මොකද ඊළඟ කතාව මගේ කියපු නිසා. එතකොට නෑ, ඒ කියන්නේ ඒකේ ඒ වචනේ කිව්වනම් ඊට පස්සේ කවුරු හරි ආවනම් එයා එතුමට ඉන්න පුළුවන් ඊළඟ කතා දෙකයිනේ වැඩි මුණුත් ඉන්න වෙන්නේ. එතකොට මම කියන්නේ මෙතන ලේකම් මණ්ඩලෙන් දැනුම් දුන්නොත් අපිට ඊළඟ කතාව ඔබතුමාගේ කියලා අපි වගකීමක් හැටියට යන්න නැතුව ඉන්නවා. එතකොට ඒ ඉන්න කෙනාව දඬුවමට ලක් කරන්න එපා. මේක මම මිට කලින්මුත් කියලා තිනවා. මේක ඉතාම වැරදි ක්‍රමවේදයක්. ඒ අතරතුර කවුරු හරි ඊට කලින් කතා කළ යුතු තිබ්බ කෙනෙක්. ඉතියා පාර්ලිමේන්තුවේ හිටියේ නැහෙනි. මේ සභාගර්භ හිටියේ නැහෙනි. ආවනම් කරුණාකරලා ඔහුට ඊට පස්සේ වෙලාව දෙන්න. හරි. දැන් මේ මට 2:40 ඉඳන් මාව මෙතන තියලා තියෙන එක ඒක යුක්තිසහගතද?
මන්තුමා, ඊට කලින් වෙලා තියෙන මේ න්‍යායපත්‍ය
නෑ. අපි ලේක නෑ මහලිකන්තුමීගේ අවධානයට කරුණාකරලා මේක යොමු කරන්න, මොකක් හරි ක්‍රමවේදයක් හදන්න. හරි.
නමුත්
ඒ වෙලාවත් වෙලාව. හරි. ඒ නිසා ඒක කරුණාකරලා මේක මීට කලින්ුත් සිද්ධ වෙලා තියෙනවා. මම ඉන්නේ මම සම්බන්ධයක්
කරමයි කාලය තමයි එතකොට ලබා දුන්නේ. ඔබතුමා කතා කරමු.
මොකද?
විපක්ෂයේ සංවිධායකතුමායි කාලේ තමයි එතුමා
වෙන්නේ. නෑ නෑ නෑ, එහෙම නෙමෙයි. මං කියන්නේ දැන් මම මෙතෙන්ට ඇවිල්ලා ඇහුවම
හරි ඔබතුමා
ඉතින් මං කතා කරන්නම් කරුණාකරලා.
ලක්ෂ්මන් කිරියල්ල කරු මන්ත්‍රීතුමායි කාලේ තමයි ලබා
ගන්නේ. නෑ නෑ නෑ, එහෙම ඉතින් ඒක නෙවෙයිනේ. මට මං කියන්නේ කාගේ කාලේ වුණත් මට මම මෙතෙන්ට ඇවිල්ලා ලේකම්තුමාලගෙන් ඇහුවම ඊළඟ කතාව මගේ කියලා කිව්වොත් මම කියන්නේ ඒ අතර කවුරු හරි මේ සභාගර්භයට ආවා කියලා ඒ කතාව පස්සට දාන්න එපා. ඒකයි මගේ ඉල්ලීම. ඊළඟ මොකද ඊළඟ කතාව මගේ කියපු නිසා මම එළියට යන්න නැතුව ඉන්නවනේ. මම මෙතන කැප වෙලා ඉන්නවනේ. මගේ එකම ඉල්ලීම එච්චරයි. ඒ පිළිවෙල එතනින් හදන්න, ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමන්ලා සභාගර්භේ නැත්තම් හරි, අපි මෙතන සභාගර්භයේ දිගටම හිටියා නම් අපිට ලේකම් මණ්ඩලෙන් කිව්වා නම් ඊළඟ කතාව ඔබතුමාගේ එකින්ද ඉන්න කියලා. අපි එළියට යන්නෙත් නැතුව, පත්තරයක් බලන්න යන්නෙත් නැතුව, වෙනත් අවශ්‍යතාවයකට යන්නෙත් නැතුව මෙතෙන්ට වෙලා හිටියම අන්තිම මොහොතේ කවුරු හරි ආවම ඒක වෙනස් කරන්න එපා. අපි කියන්නේ එතකොට ඒ පිළ ඊළඟ ඊට පස්සේක දෙන්න එච්චරයි. ඕක ඒ තුමටත් ඉන්න පුළුවන්. මේ මන්ත්‍රීතුමාටත් මේකේ එක කතාවක් අහන් හිටිය කියලා වරදක් වෙන්නේ නැහෙනි. මෙතන රජුව ඉන්නේ
නැහෙනි මේකේ. මේ ධර්මන්තුමා මීට කලින් මුලසුනේ හිටිය මන්තුමා විසින් තමයි වැඩේ වෙලා තියෙන එක. ලේකම්තුමියට මේ වෙලාවට දැනුම් දීලා තියෙනවා. ඔබතුමා කතා කරා.
මම කියන්නේ නෑ, මේක මට මීට කලින් උත් සිද්ධ වුණා. ඒ නිසා මේ ක්‍රමවේදය දැන් නිවැරදි කරන්න කියලා ඉල්ලන්නේ. ඒ කියන්නේ කාට හරි මන්ත්‍රී කෙනෙකුට වචනයක් කිව්වොත් ඊළඟ කතාව ඔබේ කියලා කරුණාකරලා ඊළඟ කතාව උහුට දෙන්න. ඒ කියන්නේ මම විනාඩි එකයි පෑකුයි විනාඩි 20ක් ඉඳලා තියෙනවනේ. දැන් ඊළඟ කතාව මගේ කියලා කතාව ගන්න. කරුණාකරලා මේ දේ නම් කරන්න එපා.
ඔබතුමාට වෙනම කාලයක් ලබා දීලා තියෙන එක තමයි පැහැදිලි කළේ. ඒක හරි.
දැන් මේක ගැන වාදයක් කරන්නත් පුළුවන්. මේ කතාවක් දීලා තව වාදිකුත් කරන්න පුළුවන්. මේ වගේ විහිළු ලංකා පාර්ලිමේන්තුවටම හොඳයි. හරි. ටයි කෝට් වලටම ගැලපෙනවා. මම ඔබතුමා ගැන ප්‍රශ්න කරේ නැහැ. මම ප්‍රශ්න කරේ ලේකම්තුමා කියපු දේ. මං කිව්වේ ඒක අනුව මං සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, කවුරු සම්බන්ධයෙන් උත් එහෙම කටයුතු කරන්න කියලායි මං ඉල්ලීම කරේ. හරි. මං හිතනවා මං ඒ කරපු ඉල්ලීම පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වැදගත් කියලා. දැන් අපි අද මේ කතා කරන මාතෘකාවට අද මේ පාර්ලිමේන්තුව තුළ අපිට බොහොම අපූරු කතා අහන්න ලැබුණා. එතකොට උදේම රාජ්‍ය මුදල් ඇමැතිතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව හැඳින්නුවේ අභියෝග බාරගත් එකම මිනිහා ලෙස. හැබැයි අපි දැක්ක රූපවාහිනී නාලිකාවල එතුමාගේම අද ඒ නිලධාරි මණ්ඩලයේ සමාජිකයෙක් වෙන මහාචාර්ය ආශුමාරසිංහ මහත්තයා ඇවිල්ලා කිව්වා ගෝල් ෆේස් අරගලේ හිටියේ අපි කියලා. ඉතින් එතකොට අරගලේ හිටියේ එතුමාගේම කට්ටිය නම් ඉතින් එතුමා ඒ අභියෝග ඒ තනතුරු බාර ගන්න බියවෙච්ච නැති එක ගැඩ අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. මීට ඉස්සෙල්ලා සයිමන් නවගත්තේගම කියන අපේ ඉතාම ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා එතුමා ජනාධිපති ප්‍රේමදාස මහතා අගමැතිවරයා හැටියට ඉද්දී ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරා එතුමගේ ඒ ප්‍රචාරක නිවාස හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපෘතිවල කටයුතු කළා. එතුමා 88-89 භීෂණ සමයෙන් පස්සේ කෘතියක් රචනා කළා ඉක්ෂීර සාගරයේ කැළඹිනි කියලා. ඒතර ඉක්ෂීර සාගරයේ කැළඹිලා සොයාගන්නේ අමුත්තේ. ඒ නවකතාව තුළ එතුමා අපට දැනගන්නට සලස්සන්නේ රටේ විශාල කැරල්ලක් ඇති වෙනවා. හැබැයි නවකතාව අවසානයේදී අපිට පෙනී යනවා මේ කැරල්ලත් පාලකයාගේම නිර්මාණයක් කියලා. ඉතින් මේක අපේ රටේ ප්‍රතිභාපූර්ණම සාහිත්‍යකරුවෙක් තමන් ලැබූ අත්දැකීම් මත අපේ රටේ ජනයාට ඒ අවශ්‍ය සවිඥානිකත්වය ලබා ගැනීම සඳහා මීට පෙරත් රචනා කෙරිලා තියෙන කතන්දරයක්. දැන් අපි හමුවේ අද තවත් බොහෝ කාරණාවල් කියවුණා. දැන් මේ අපේ අද මේ පාර්ලිමේන්තුව තුල සභාගත කරලා තිනවා මුදල් ප්‍රතිපාදන එක් වැශීෂයකින් වෙනත් වැශීෂයකට වෙනස් කිරීම සම්බන්ධයෙන්. මෙහි මූලිකවම දැක්වෙන්නේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන වෙනත් වැශීෂ සඳහා නිදහස් කිරීම. එතකොට මොනවද මේ වෙනත් වැශීෂ? ඒ කියන්නේ පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරි මාර්ග අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, පේෂකර්ම දෙපාර්තමේන්තුව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මිනුම් ඒකක ප්‍රතිපත්ති සේවා දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, සංචාරක හයිඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ ආදී වශයෙන් පිටු 19ක් පුරාවට සංවර්ධනය සඳහා විවිධ අමාත්‍යාංශවලට නැත්නම් විවිධ දෙපාර්තමේන්තුවලට වෙන් වූ වැශීෂ වෙනස් කළා තිනවා. ඒ වෙනස් කළා අතිරේක ප්‍රතිපාදන ලබා දුන්න හේතුව හැටියට ඒ වගේ 90%කට වඩා තින්නේ වැඩි කරන ලද ජීවන වියදම් දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපුරාලීම. මේක තමයි මෙතන අර සංවර්ධන කටයුතු සඳහා වෙන්කිරිච්ච නැත්නම් විවිධ අමාත්‍යංශ විවිධ දෙපාර්තමේන්තු සඳහා වෙන්කිරිච්ච වැශීෂ නවත්තලා ඒවා වෙන් කළා තින්නේ මේ මෙතිවරණයක් අභිමුවතියෙද්දී වැඩි කරන ලද විවිධ දීමනා ලබා දීමට. දැන් මේක සුදුසු ක්‍රියාවලියක්ද? මෙහි වැශීෂ 326ක් තියෙනවා. ඒ 326න් 300කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයට තමයි මේ විවිධ දීමනා ගෙවීම සඳහා තමයි වෙන් කළා තියෙන්නේ. එතකොට මේ කරන්නේ රටේ සංවර්ධනයට වෙන් කරපු මුදල යොදාගෙන ඡන්ද කටයුතු වෙනුවෙන් අල්ලස් දීමක් නෙවෙයිද? මේක ඔය කියන ආකාරයේ ප්‍රතිපත්ති ගරුක රජයකට ජනාධිපතිවරයෙකුට සුදුසු ක්‍රියාවක්ද? ඊළඟට රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා අද සම්පූර්ණ වැටුප් ලේඛනයක් කියවුවා හමුදාවේ විවිධ නිලධාරීන් සෙබලාගේ පටන් විවිධ තනතුරු මේජර්වරු, කර්නල්වරු ආදී වශයෙන් වැටුප් වැඩි කරන ආකාරය ගැන. දැන් අපි ඇහුවම මේ වැටුප් වැඩි වෙන්නේ කවද ඉඳන්ද කියලා 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන්. දැන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්ලේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තීන වේලාවක පාර්ලිමේන්තුවේ රජයේ ආරක්ෂක හමුදාවන්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශ කරනවා ඒ අදාළ රාජ්‍ය ඇමතිවරයා. හැබැයි මේ වැටුප් වැඩිවීම කෙරෙන්නේ ලබන වසරේදී. දැන් මේවා මෙතිවරණ අල්ලස් නෙවෙයි. ඒවා කරා නම් මේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා ඔව් අපි සතුටුයි, අපේ හමුදාවන්ට වැටුප් වැඩි කළ යුතුයි, ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දිය යුතුයි. හැබැයි මෙතිවරණයේ දිනන්නේ කවුද කියන එක ගැන සහතිකයක් නැතුව මෙතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙන අවස්ථාවක අදාළ රාජ්‍ය මෙතිවරයා මේ ආකාරයට ලබන වසරේ කරන වැටුප් වැඩිවීම ගැන ඒකත් කිව්වේ ප්‍රශ්න කරාම මේ මොනතරම් පහත් දේශපාලනයක්ද? ඒ වගේමයි අර මුදල් ඇමතිතුමා, මුදල් රාජ්‍ය ඇමතිතුමා, එතුමා කිව්වා විවිධ මෙතිවරණ ප්‍රකාශනවල රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන විවිධ ප්‍රතිඥා තියෙනවා. හැබැයි අපි ලබන වසරේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන්, දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් කරපු ප්‍රකාශනයට රාජ්‍ය සහතිකේ තියෙනවා කියලා. දැන් මේකත් ඇත්තටම නම් මෙතිවරණ කොමිසම විසින් විමර්ශනය කළ යුතු අල්ලසක් නෙවෙයි. දැන් අද කරන ප්‍රකාශ මේ මාසයේ අග වෙනකොට, ලබන මාසයේ වෙනකොට අපේ රටේ ජනාධිපතිවරයා කවුද කියන එක අපි දන්නේ නැහැ. ඒතර එහෙම තියෙද්දි මේ ආකාරයට අද රජයේ රාජ්‍ය මුදල් ඇමතිවරයා අනාගතයේ කරන වැටුප් වැඩිවීමක් සම්බන්ධ යෝජනා, අනිකුත් පක්ෂ කරන යෝජනා මෙතිවරණ පොරොන්දු හැටියටත්, තමන් කරන යෝජනාව රාජ්‍ය කටයුත්තක් හැටියටත් මේ ආකාරයට ජනතාව හමුවේ තිබීම අපි නම් දකින්නේ මෙතිවරණ අල්ලස් දීමක් හැටියටයි මැතිවරණ කොමිසම අපි නම් හිතන්නේ මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළ හැකි කියන එක තමයි අපේ නම් අවබෝධය. දැන් ඊළඟට මේ ආකාරයට මේ වැටුප් වැඩීම් සම්බන්ධයෙන් දීමනා වැඩීම් සම්බන්ධයෙන් විවිධාකාර සිහින සාප්පු මවන අතර මේ ඔවුන් කටයුතු කළා තියෙන ආකාරය ගැනත් අපි යම් ආකාරයකට කල්පනා කරලා බලමු. දැන් ඊයේ සුමන්දිරන් මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිතුමා සමග අපිට එකඟතාවක් තිබුණා පළාත් සභා පැරණි මැතිවරණ ක්‍රමයේ, කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ තුල මැතිවරණ බලගන්නන බව. එතුමාගේ වචනවලින්ම කිව්වා ජනාධිපතිතුමා අපි සමගි ජන බලවේගයට සහය දෙන්න තීන්දුව කරපු නිසා ජනාධිපතිතුමා ඒ අපේ ඩීල් එකට පිටුපෑවා කියලා. ඉතින් මේ දැන් පළාත් සභා ක්‍රමයේ සම්බන්ධ ඡන්ද පැවැත්වීම අක්‍රිය කරගත්තේ සුමන්දිරන් මන්ත්‍රීතුමා, රනිල් වික්‍රමසිංහ මෙත්තුමා, සජිත් ප්‍රේමදාස මෙත්තුමා ඇතුළු මේ සියලු දෙනා මත උස්සල. ඒතකොට එහෙම කළා දැන් ජනාධිපතිවරණය පවතිද්දී රටේ ජනතාවගේ ජනමතය විමසන්න හොඳම අවස්ථාවක් තියෙද්දී එතුමාම කියපු විදිහට මේ දේශපාලන ඩීල් නැත්තම් දේශපාලන ගනුදෙනු දැන් ඒක නොකෙරුණේ ඔවුන් සමගි ජන බලවේගයට සහය දෙන්නම් කියපු ඉඳ. එතකොට ඔවුන් ජනාධිපතිවරණයට සහය දුන්නා නම් ඒ ඩීල් එක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ රටක් පරදුවට තබලා මේ ඩීල් දේශපාලනයේ දෙන ඒ පැත්තේ මේ පැත්තේ සියලු දෙනාගෙනම ඉතාම සැලකිල්ලෙන් බලන්න කියලා අපි අපේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් ඒකම ඒ වෙලාවේ මම මේ ප්‍රශ්නය මතු කරාම සභානායකතුමත් ඒ කාරණේ අනුමත කරමින් සභානායකතුමා කිව්වා ඔව් මොකද්ද හදිසිය අපිට මේක ලබන මාසේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරිදි ගේන්න පුළුවන් කියලා. එහෙම කියලා ඊට පස්සේ රජයේ වෙනුවෙන් ඉතාම බරපතල අනපනත් ගණනාවක් ඊයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒකෙන් පළවෙනි එක තමයි මේ ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානය වන කොමිෂන් සභාව. දැන් සභානායකතුමත් අර සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ ඒ පළාත් සභා ප්‍රශ්නය සම්බන්ධයෙන් කියපු ආකාරයටම මේ මාසය ඇතුළත අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙනවා නම් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් ජනමතයේ උරගා බැලීම සඳහා ඒ ජනාධිපතිවරණ යොදාගත හැකි නම් ඇයි මේ ඊයේ දැන් ආයි පාර්ලිමේන්තුවට රැස් වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙක් යටතේ? එසේ තිබේදී කුමක්ද මේ කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අරමුණ? ඒ වගේම තමයි ඉදිරිපත් කෙරුණා 13 වෙනි සංශෝධනය යටතේ පළාත් සභාවලට 13 වෙනි සංශෝධනය යටතේ ඉඩම් බලතල පළාත් සභාවලට දීමට නිර්දේශ කෙරලා තිබුණා. මෙතෙක් පැවතිච්ච එක රජයක්වත් ඒක ඒ ආකාරයට ක්‍රියාවට නැගුවේ නැහැ. හැබැයි ඊයේ ඉදිරිපත් කෙරුණා ජාතික ඉඩම් කොමිෂන් සභාව කියන මේ කෙටුම් පොතත් ඒ පළාත් සභාවලට 13 වෙනි සංශෝධනයෙන් නිර්දේශිත සියලු ඉඩම් හා සම්බන්ධ බලතල ලබා දීම සම්බන්ධයෙන්. දැන් ඇයි මේ ආයි අපේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ එන මාසේ නම් ඊට පෙර ජනාධිපතිවරණය පවතිනවා නම් මේ කාට දුන්න ප්‍රතිඥා, කුමන විදේශීය බලවේගයකට දුන්න ප්‍රතිඥා ඉෂ්ට කරන්නද, නැත්නම් කුමන ඡන්ද අල්ලස් සඳහාද මේවා ඊයේ මේ පාර්ලිමේන්තුවට අපේ රණවිරුවන් පාවා දෙන අනපනත් ඉදිරිපත් කළේ? ඒ වගේම තමයි ඒහා සම්බන්ධවම ඊයේ සම්මත කරගෙන සඳහා ඉදිරිපත් වුණා දෙවනවර කීම සඳහා විදේශීය නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම හා බලාත්මක කිරීම පිළිබඳ පනත. එතකොට අපි හැමදාමත් ප්‍රශ්න කරපු දේ තමයි මේ සත්‍ය සමගිය හා ප්‍රතිසන්දානය වන කොමිෂන් සභාව යටතේ මේ රජයේ අය ඊයේ සභ්‍ය ඇමතුමයි කිව්වා මේකෙන් දඬුවම් දීමේ යාන්ත්‍රණයක් නැහැ, මේකෙන් කරන්නේ සාක්ෂි සෙවීම පමණයි. සාක්ෂිත් අපේ ලංකාවේ අධිකරණයක පිළිගැන්නන ආකාරයට නෙවෙයි, රහසිගත සාක්ෂි ඉදිරිපත් නොවී සංගවී සිට දෙන සාක්ෂි ඒ සියල්ල මේ රස් කරනවා. එතකොට ඒ හරහා ඔව් මේ මෙහි නෑ දඬුවම් දීමේ යාන්ත්‍රණයක්. හැබැයි ඒ හරහා පුළුවන් විදේශයක නඩු පවරන්න. දැන් හරිම අපූර්ව දෙය කියන්නේ මේ දවසේම අර පුහුල් හොරා කරින් දෙන්නවා කියනවා වගේ එදාම ගේනවා විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍යව පිළිගැනීම ලියාපදිංචි කිරීම හා බලාත්කාර කිරීම පිළිබඳව පනත. දැන් මේ ගැන ප්‍රශ්න කරාම සබ්‍රි ඇමතුමා කියනවා ඔබතුමා මේක පරිහරණය කරේ නැද්ද, මේකේ තියෙන්නේ විවාහ සම්බන්ධයෙන් වික්කසහද සම්බන්ධයෙන් විතරයි, මේකේ කොහෙද රණවිරුවන්ට නඩුවන් කිරීමක් තියෙන්නේ කියලා. අවශ්‍ය දවසේදී සංශෝධනයක් ගෙන්න විතරයි තියෙන්නේ. මේ දෙක එකට එමු තුලම අපි නම් හිතනවා අපේ රටේ ජනතාවට අනාගතයේ වෙන්න යන අනතුර ගැන මේ මව්බිම රැකදුන් සොල්දාදුවට මේ මව්බිම රැකදුන් මේ සාමය සඳහා පදනම දැමූ ඒ ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිත පරදුවට තැබූ රණවිරුවාට ඒ ජාත්‍යන්තර ඌමනාවන් මත මේ පොළොව රණවිරුවා අක්‍රිය කළා අනාථ භූමියක් පත් කිරීමේ ඉවිජාතික සැලසුම් වෙනුවෙන් ගේන මේ පනත් ඒ තමන්ගේ විදේශික හාම්පුතුන් සැනසීම සඳහායි මේ ජනාධිපතිවරණයක් අසල තිබියදී පාර්ලිමේන්තු ඊළඟ සතිවාරයේ වෙනකන් අත් ඉවසන් නැතුව ඉදිරිපත් කරයි කියන එක තමයි අපේ නම් අදහස. ඒ නිසා අපි අපේ රටේ ජනතාවට කියනවා මේ මව්බිමට එරෙහිව අපි කියන්න කනගාටුයි. ඔව් රජයේ මේ අනපනත් ගේනකොට කෝ විපක්ෂය කෝ ප්‍රධාන විපක්ෂ නායකතුමා කෝ ප්‍රධාන විපක්ෂය මේ විරුද්ධත්වයක් පැවසුවාද කෝ ජාතික ජන බලවේගේ එදා ඉන්දු ලංකා කිවිසුන්ට විරුද්ධව 60,000ක් ජීවිත පරිත්‍යාග කළා. දැන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ කියනවා මේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කොට ක්‍රියාත්මක කරනවා කියලා. ඔවුන් නෑ පාර්ලිමේන්තුවේ මේ පනත් ගේනකොට මම හිතන්නේ එක මන්ත්‍රීතුමියක් හිටියා. නෑ කිසි විරෝධයක්, නෑ ප්‍රශ්න කිරීමක්. ඒ නිසා අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය නැත්තම් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මම දන්නේ මේ සිලින්ඩරේ මොකක්ද පක්ෂය කියලා උමක් වූ. ඒ වගේම සමගි ජන බලවේගේ, ඒ වගේම ජාතික ජන බලවේගේ. අපිටම පේන්නේ මේ බලවේග තුනෙන් නැත්තම් මේ පක්ෂ තුනෙන් නැත්තම් මේ අපේක්ෂකයන් තුන් දෙනාගෙන් රටේ ජනතාවට තෝරාගත හැකි වෙනස් ප්‍රතිපත්ති මත පිහිටු විකල්පයක් ඉදිරිපත් කරන්නේ නැති බවයි. අපි පිළිගන්නවා අපිට අභියෝගයක් කියලා. අපි කුඩා කණ්ඩායමක් විය හැකි. හැබැයි මව්බිමේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපි මේ අවස්ථාවේ පෙනී සිටීම ගැන අපි සතුටු වෙනවා. ඒ අවස්ථාව ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි රට රැකි රණවිරුවාට එරෙහිව ගෙනෙන කිසිම ක්‍රියාදාමයකට අපි රජයේ සිටියත් විපක්ෂයේ සිටියත් අපි ඊට එරෙහිව සටන් කරනවා. අපේ උපරිමය ඒ දුෂ්ටාන පනත් පැරදවීම වෙනුවෙන් යොදවනවා. දැන් ඊළඟට අපි අපි මේ රටේ ජනයාගෙන් උත්සාහ ඉල්ලා සිටිනවා කරුණා කළා. මේ ජනාධිපතිවරණයට සති දෙකක් තිබීදී මේ පාර්ලිමේන්තුවට මෙවැනි රණවිරුවා පාවා දෙන පනත් 13 වෙනි සංශෝධනයේ මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙකු බලාත්මක නොකරපු ආකාරයට ඉඩම් බලතල පළාත් සභාවට පැවරීම සම්බන්ධ පනත්, ඊළඟට විදේශීය නඩු තීන්දු ශ්‍රී ලංකාවට අදාළ කර ගැනීම පිළිබඳ පනත් ගෙන එනවනම් එවැනි පක්ෂ සම්බන්ධයෙන් ඊට එරෙහි නොවන විපක්ෂය සම්බන්ධයෙන් ඊට එරෙහි නොවන අපේ ඉන්දුලාගම් ගිවිසුමට විරුද්ධව එදා ඔවුන්ගේ ශිෂ්‍ය නායකයන් සමග මමත් සිරගතව හිටියේ මැගසින් බන්ධනාගාරේ 1987 දී. ඒ ජීවිත පූජාවන් පරිත්‍යාගයන් ගැන කිසිම තැකීමක් නැති ඇඳුම් මාරු කරන්නාසේ ප්‍රතිපත්ති පාවා දී ඇති පක්ෂ ගැන වඩා බරපතලව කල්පනා කරන ලෙස. ඒකම අපි කැමැතියි කියන්නේ දැන් අද මේ විවිධය කරන කතා විශේෂයෙන්ම රජයේ කියනවා නම් අපිට වැටුප් වැඩි කරනවා 2025 දී මේ ආකාරයට කියලා කියන්න ගණගාටි මෙතෙක් කල් එහෙනම් මොකද්ද කරේ? මේක මෙතිවරණයක් වෙලාවේ මේ ආකාරයට කීම සුදුසුද? ඊළඟට අපි දන්නවා මේ හොරු ඇල්ලීම ගැන. හොරු ඇල්ලීම ගැන කවුරුත් කතා කරනවා. හැබැයි අපි යෝජනා කළා තියෙනවා ඒ සඳහා ඉතා සරල නොවරදින විධික්‍රමයක්. අපි කියන අනිත් පක්ෂවලටත් කැමැති නම් ඔව් මේක අරගෙන ක්‍රියාත්මක කරන්න. සෑම පුද්ගලයෙකුටම අනන්‍ය කේතාංකයක් ලබා දීලා ඔහුගේ සියලු ගනුදෙනු පරිගණකත කෙරෙන ආකාරයකට බැංකු පද්ධතිය හරහා ආදායම වෙන්න පුළුවන්, වියදම වෙන්න පුළුවන්, බදු වෙන්න පුළුවන්, දේශපාලන සඳහා දේශපාලන ව්‍යාපාර වලට කරන පරිත්‍යාග වෙන්න පුළුවන්. මේ සියල්ල විනිවිදභාවයකින් යුතුව කරන ආකාරයකට ඒ ඩිජිටල් පද්ධතියකට නැත්තම් වේදිකාවකට මුළු රටේම පුරවැසියාගේ ආදායම් හා වියදම් ගැනීම තුළ බදු අය කිරීමේ පටන් සොරකම සහ මුලින්ම තත්ත්වබන ක්‍රමයක් ඉතාම සරලයි අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට අපි මූලිකව ගත්තොත් එහෙම එතකොට බොහෝ අය අහන ප්‍රශ්නේ තමයි නිදහසෙන් පස්සේ අපේ රට අද මෙතෙන්ට වැටලා තිනව නම් කොහොමද මෙතනින් මේ මව්බිම ගොඩනගන්නේ කියන කාරණේ. දැන් මේ ප්‍රධාන පක්ෂ තුනම මුල් ඇරමුදලත් සමග එක පක්ෂයක් කෙලින්ම කියනවා අපි ආපු එකඟතාව තමයි එකම එකඟතාව, මොන තත්ත්වයකට දෙවත් ඒට පිටුපලකින් ඉන්න බෑ කියලා රජය නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හා හිටන කොටස් කියනවා. විපක්ෂ නායකතුමාගේ පිළ කියනවා නෑ එහෙමම නෙවෙයි, ඒකේ යම් යම් කරුණු අපිට සාකච්ඡා කොට සංශෝධනය කරගත යුතුයි කියලා. අපිට ජාතික ජන බලවේගයේ පැත්තෙන් අහන්න ලැබෙන්නේ ඒ ගමනම අඩුවෙඩි වශයෙන් ඉදිරියට යෑමක් සම්බන්ධයි. දැන් මේ කියන කතාව ඇත්තද? අපේ මව්බිම බේරා ගන්න තියෙන එකම මග මේ ජාත්‍යන්තර මුල් ඇරමුදල කියන මාර්ගයද? දැන් අපි යෝජනා කරලා තියෙනවා ව්‍යවසායකත්ව රාජ්‍යයක්. ව්‍යවසායකත්ව රාජ්‍යයක් සම්බන්ධයෙන් කන්නකලමට විනාඩි 5ක් තියෙද්දි කියන්න ලේකම්තුමා, මට කතාව අවසන් කරන්න විනාඩි 5ක් තියෙද්දි කියන්න.
නෑ, ඔබතුමාට තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
3ක්. හරි, බොහොම සිතේ. හරි. එතකොට මේ සම්බන්ධයෙන් ලෝකයේ ආර්ථික විශේෂඥවරියෙක් වෙච්ච මහාචාර්ය මිත්ස් කාටෝ මරියානා ඉතාලි ඇමරිකානු ඒ ආර්ථික විද්වතිය කෘතියක් රචනා කරලා තියෙනවා, ද ඔන්ටර්ප්‍රනියල් ස්ටේට් ඩිබංකින් පබ්ලික් වර්සස් ප්‍රයිවට් ඩිබේට් කියලා, නැත්නම් ප්‍රයිවට් සෙක්ට මිත්ස් කියලා. මේ කෘතිය කියන්නේ මොකද්ද? මේ කෘතිය කියනවා ඔබට ඔබේ රටේ ආර්ථිකය ඔසවා තබන්න ඕන නම් ඇමරිකාව කියන දේ නොව ඇමරිකාව කළ දේ සොයා බලන්න කියලා. ඇමරිකානු ඌමනාන් මත ජාත්‍යන්තර මුල් අරමුදල කියන දේ නෙවෙයි, ඇමරිකානු රාජ්‍ය ආර්ථික බලවතෙක් වීම සඳහා කටයුතු කරපු ආකාරය සොයා බලන්න කියලා. ඈ පෙන්වා දෙනවා රාජ්‍ය ආදායමෙන් කොතරම් ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා, පර්යේෂණ සඳහා, අලුත් නිර්මාණ සඳහා ඔවුන් ඇමරිකානු රාජ්‍ය හැටියට මේ පෞද්ගලිකාංශය ගැන කතා කරන, රාජ්‍යංශය හැකිලීම ගැන කතා කරන මේ ඒ උපදෙස් දෙන අපේ තුන්වෙනි ලෝකයේ අසරණ රටවලට උපදෙස් දෙන මේ ලෝක බලවතා ඒ ආර්ථික ශක්තිය ගොඩනැගුවේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරන්න කියලා. ඒ නිසා අපි හිතනවා අපේ රටේ මේක අනගාරික ධර්මපාලතුමා 1920 ගණන් වල තමන්ගේ දැනගත යුතු කරුණු කියන කොළමට ලිව්වා. සුද්ධ අපිට දුන්නේ නීති විද්‍යාලයක් හා වෛද්‍ය විද්‍යාලයක්. නීතිඥයෝ නැත්තම් පෙරකදෝරුවෝ පවතින්නේ අපරාධ මත, වෛද්‍යවරු පවතින්නේ රෝග මත. ඒ වෙනුවට උඹලා කර්මාන්තයක් ඉගෙන ගනිල්ලා කියලා. එතුමා කිව්වා ඉන්දියාවට යවන්න, ජපාන්ට යවන්න. දැන් දොරගුපුර මහත්තයා ලංකාවේ පේෂකර්මාන්ත විද්‍යාලය ආරම්භ කරුවේ එතුමා ලබා දුන් ශිෂ්‍යත්වයක් මත ජපාන්ට ගිහිල්ලා පේෂකර්මය හදාරලා පැමිණි විද්වතෙක්. ඉතින් මේක එදා නිදහසට පෙරත් අපේ විද්වතුන් දැක්කා. කුමතුංග මුන්දස මහත්තයා කතා කරා අලුත් දෙයක් නොතන ජාතිය ලෝණ නොනගී කියලා. ඉතින් ඒ කාරණේ වෙනුවට අපේ අධ්‍යාපනය තුලත් අදි නිශ්චය වෙලා තියෙන්නේ වෛද්‍ය වෘත්තිය, නීතිඥ වෘත්තිය, ගණකාධිකරණ වැනි රටට අගයක් එකතු නොකරන සේවාවන් සපයන වෘත්තීන් තමයි අපි අපේ දරුවන්ගේ ආදර්ශ ජීවිත බවට පත් කරලා තියෙන්නේ. මේ මානසිකත්වය වෙනස් නොකර නිෂ්පාදනයක් කරන, අගයක් එකතු කරන, රටට අගයක් හොයා දෙන යුගයක් බිහි නොකර අපිට සේවාර්ථිකයක් නඩත්තු කරන්න බෑ. අපි මේ අධ්‍යාපනයේ පටන් අරගෙන මේ මානසිකත්වය අපි වෙනස් කළ යුතුයි. නිර්මාණශීලීත්වය අපි අර සේවාවක් සැපීම වෙනුවට, විවාහ ප්‍රශ්න පත්‍රයකට හරියට උත්තර ලිවීම වෙනුවට නිර්මාණශීලීත්වය අගය කරන, අලුත් දේ හිතන, අලුත් දේ හදන දරුවෙක්, පාසලක්, විශ්වවිද්‍යාල බුද්ධිමතෙක්, ඒ එගෙයීම ඇති සමාජයක් අපි මේ පොළොවේ අලුතෙන් ප්‍රතිනිර්මාණය කළගත්.
අවසන් කරන්න.
හරි, තප්පරෙන් අවසන් කරන්න. අපේ අතීත සභ්‍යත්වය ගත්තත් එදා අපේ ආර්ථිකයේ ප්‍රධාන දේ වුණේ වීවගාව. අපේ රජවරු ඒ සඳහා වැව් නිර්මාණය කරා. අහසින් වැටෙන එක දීපින් දක්වත් මුහුදට නොයව කියපු කාරණේ තුල තියෙන්නේ අපේ රටට අදාළ වෙන සම්පත් උපරිම ප්‍රයෝජනීය ගැනීම පිළිබඳව එය ඒ ආර්ථික ක්‍රියාවලියට යොදවීම පිළිබඳ පරමාදර්ශයක්. ඒතර ඒ සભ્યත්වයේ මත අපිට අනාගත ලෝකයේ ගොඩනැගිය හැකි ත්‍රස්තවාදයේ හමුවේ පසුබට වෙමින් යුද හමුදාවට අපේ රටේ පුරවැසියන් නොබිඳුණු යුගයක අපි වෙනුවෙන් අපි ඒ මානසික සංග්‍රාමයේ තුල ඒ යුද්ධයේ සම්බන්ධයෙන් හමුදාවට බෙදෙන සොල්දාදුව පමණක් නොව මුළු මහත් රටවැසියාම පෙළගස්සනට හැකි වූ ඒ නායකයෙක් එක්ක අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා අපේ රට අලුතෙන් හිතන රටේ හෙට දවස වෙනුවෙන් කැපකිරීම කරන ඒ කැපකිරීම තුලින් සතුටක් ලබන අනාගතයේ අවසන් කරන අනාගතයේ ඒ අපේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන රට නිර්මාණය කරමින් ඒයින් තෘප්තියක් ලබන හෙටක් වෙනුවෙන් අපේ රටේ ජනතාව මේ මැතිවරණයේදී බරපතල ලෙස සිතයි කියලා අපි හිතනවා. භූමි ස්තුති කාලය ලබා දුන්නට.
ස්තුතියි ගර්මන්තුමා. මේ ළඟට ගරු හෙක්ටර් පුවම්මන්තුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ගර්මන්තුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඔබතුමාට
මේ ඔක්කොම මේ මාරු කරලා ඉන්නේ පස්. මම කතාව අන්තිමට තිබුණේ කොහොමද දැන් දෙන්නේ?
මන්ත්‍රීවරු
කණ්ඩායම පාපොච්චාරණය කරන ගොඩක් දේවල්. මෙහෙම සිද්ධ වුණා, මෙහෙම සිද්ධ වුණා, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා පාපොච්චාරණය කරන්න ගත්තා. සමහර අයට මම හිතන්නේ ඉදිරියේ පේනවත් දන්නේ නැහැ, හීන දකින්නවත් දන්නේ නැහැ, හෙට ඉවරයි, අනිද්දා ඉවරයි, එහෙම නැත්නම් තව මාසකින් ඉවරයි කියලා කතාව තීරණය වෙන්න ඇති. කෙසේ වෙතත් මේ ආර්ථිකයේ හරි විදිහට ඉස්සරහට යනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් තෙල් පෝලිං ගැන කතා කරනවා, ගෑස් පෝලිං ගැන කතා කරනවා, ඒ සියල්ල ඉවරයි කියලා කතා කරද්දී මතක තවන්න මේ වෙනකොට පෝලිං හැදලා තියෙන වෙනස් අංශයකට දැන් පාස්පෝර්ට් පෝලිම තියෙනවා, ඊළඟට ඩෙන්ටි කාඩ් පෝලිම තියෙනවා, අද ඩ්‍රයිවිං ලයිසන් එකේ පෝලිමක් තියෙනවා. ඔව්, එතකොට තෙල් ටික ගහගත්තට වැඩක් නැහැ ඩ්‍රයිවිං ලයිසන් එක නැතුව. එතකොට රට යන්න වීසකාවට වැඩක් නැහැ රට යන්න පාස්පෝර්ට් එක නැතුව ගියාම. බැංකුවේ සල්ලි ටික හරි වෙන ගනුදෙනුවක් කරන්න බෑ ඩෙන්ටි කාඩ් එක නැත්තම්. නිසා ඒකවත් කරගන්න බැරි ආණ්ඩුව බොරුවට කයිවාරු ගහලා නැවත වතාවක් බලේ ඉල්ලන එක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ විශේෂයෙන්ම. කෙසේදත් කමන්නේ මේ ආර්ථිකය ගැන කතා කරද්දී දැන් ආර්ථිකයේ මේ ප්‍රශ්න ඔක්කොම අවසන් කරලාද කියන්නේ ඒ අනිත් එක දැන් ওই පැත්තේ ඉන්නේ සියලු දෙනාම මේ රටේ ඉන්න හොඳම කණ්ඩායමද? කවුද එහෙම කියන්නේ? රටේ ජනතාව කියනවද? නැත්නම් ගෙදර කට්ටිය කියන එකද අවිල්ල කියන්නේ? ජනාධිපතිට ප්‍රමුඛ කණ්ඩායම කියනවා අපිට විතරයි මේක කරන්න පුළුවන් මේ සිස්ටම් එකට විතරයි මේ සිස්ටම් එකෙන් එහා කාටවත් දෙන්න එපා. මාර වැඩක් නේ ඒක. ඒ අනිත්‍යයට මේ රටේ මොනවත් කරන්න බෑ. අනිත්‍යයට මේ අනිත්‍ය ඉගෙනගෙන නැහැ, අනිත්‍යය දන්නේ නැහැ, අනිත්‍යයට පළපුරුද්ද නැහැ, අනිත්‍යගේ ක්‍රමවේද අනිත්‍යයට වැඩපිළිවෙලක් නැහැ. මේ වගේ නිකන් පුහු චරිත බිහි වෙලා නිකන් රටට නිකන් ජනතාව අන්ධවන්න මුලා කරන්න ලෝක නැති කතන්දර හදමින් යන්නේ. මතක තියාගන්න වැඩපිළිවෙලක් හරි විදියට දෙන්න. වැඩපිළිවෙලක් ගැන කතා කරන්න. හැබැයි වැඩපිළිවෙල වෙනුවට කියන්නේ අර පෝලින් නැති කරා, අර එක නැති කරා, මේක නැති කරා කියලා තමයි කියන්නේ. හැබැයි අධ්‍යාපනය ගත්තම වෙන්න පුළුවන්, සෞඛ්‍ය ගත්තම වෙන්න, සෞඛ්‍ය තාමත් මේ වෙලාවෙදිත් ගේම් ටිකක් ගහන්න යනවා අපි දැක්ක. දැන් විදේශීය නියුක්ති කාර්යාලයෙන් ගහලා තියෙන ගේම් ටික. තමුනාසලා මේ රට හදන්න යනවා නම් ඒව කොහොමද කියන්නේ? අර ඉඩම් මං කොල්ල කන ටික. ඉඩම් මං කොල්ල කන ටිකත් එතකොට රට සංවර්ධනය කරන වැඩසටහනක එකක්ද? අද LRC එකේ ඉඩම් මං කොල්ල ටික අපි කියන්නම් ඉස්සරහට. අපි ඒක නීතියට ගිහිල්ලා හරියට කරන්න මේ රටේ සමහර දැවැන්ත ආයතන වලට කර්මාන්තකරුවන්ට දීලා තියෙන LRC එකේ ගේම් ටික අපි කියන්නම් ඉස්සරහට. විදේශීය නීති කාර්යාංශය ටික දැන් CID එකට ගිහිල්ලා කරන පරීක්ෂණයට බලපෑම් කරලා කරන කාරණා ටික අපි කියන්නම් ඉස්සරහට. මතක තබාගන්න ඒවද එතකොට සංවර්ධන කටයුතු කියන්නේ. අන්න ඒව කරන්න නම් තමුන්නාසල විතරක් ඉන්න ඕන ඒක හරි. කැබේ රට හදන වැඩසටහනට තමුන්නාසල විතරක් ඉන්නවා කියන කතාව කියන්න එපා. මම විශේෂයෙන් මතක් කරනවා මේ වෙලාවේදී විදේශගත ශ්‍රී ලාංකිකයා ගැන, මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාව ගැන. දැන් මේ රටේ සමස්තයක් හැටියට විදේශ නීති කාර්යාලයෙන් වෙන්න පුළුවන් රටක් හැටියට ආණ්ඩුවක් හැටියට ඒ විදේශ රැකියාවල නියුතු විශේෂයෙන්ම ගෘහසේවිකාව ආදරණීය සමහල්ලට අම්මා සහෝදරිය මේ අය වැඩ කරනකොට එයාගේ තියෙන ආරක්ෂාව සම්බන්ධ වැඩ පිළිවෙලක් කිසිම ආණ්ඩුවක් නිවැරදිව හදලා නැහැ මෙච්චර කාලෙක. අපි සකස් කරන්න හදන්නේ අපි පැහැදිලිව මෙරටෙන් ගිහිල්ලා ගෘහසේවයේ ඉදලා ඉන්න සියලුම කාන්තාවන් පිළිබඳව සෙල්ලාම අපි විමර්ශනයක් කරලා එයාගේ වාර්තාව සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොයි ආකාරයෙන්ද වැඩ කරන්නේ කියන එක. කොයි ස්ථානයේද වැඩ කරන්නේ? කොහොමද එයාට ලැබෙන වැටුප? ඊළඟ එයාට ලැබෙන පහසුකම් ටික මොනවද කියන එක. අනිත් එක මෙච්චර කාලයකට පෞද්ගලික අංශ රැකියා ඒජන්සි කරුවන් විසින් මෙරට ගෙනාපු අභ්‍යර්ථ වලට යවන වැඩසටහන් හැදුවා මිසක් ආණ්ඩු ආණ්ඩු සම්බන්ධල යම් වැඩ පිළිලක් හැදුවේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව ඒ රටවල තියෙන මොකද්ද විශේෂයෙන්ම ඒ රටේ තියෙන නීති රීති ටික. ඒ රටේ තියෙන නීති රීති ටික හඳුනාගද්දී මතක තබා ගන්න ඉස්සෙල්ලා ඒ රටේ තියෙන කම්කරු නීති මොනවද කියලා. ලේබර් ලෝ එක මොකද්ද කියලා. මොකද්ද වැඩ කරන කෙනාගේ අයිතිවාසිකම් ටික. ලැබෙන්න ඕන වරප්‍රසාද ටික මොනවද කියලා. අන්න ඒව ගැන අපි විධිමත් වැඩපිළිවෙළ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශ්වය වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට වීසා නැතුව සමහරලාට අධිකරණයට ගිහිල්ලා සමහරලාට හිරගත වෙලා ඉන්න කණ්ඩායම් ඉන්නවා. ඒකට සාධාරණ ඉෂ්ටච නැති දැන් තියෙනවා. ඒ සාධාරණ ඉෂ්ට කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළත් විශේෂයෙන්ම ඉතාමත්ම විනයානුකූල විතරක් නෙමෙයි හැම කෙනෙකුටම හඳුනාගත යුතු ආකාරයෙන් අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මතක තබා ගන්න මේ කටයුතු වලදී අපි හොඳින් මතක තබා ගන්න ඕනේ මේ පුහුණුව සම්බන්ධව. අපි ගෘහ සේවිකාව පිටරට යවලා ඒ අරගන්න මුදලින් අපි මෙහෙ මහා පම්පෝරි ගහනවා. අපිට විදේශ විනිමය හම්බුණා කියලා පම්පෝරි ගහනවා. හැබැයි ඒ ගෘහ සේවිකාව වැඩ කටයුතු කරද්දී එයාගේ පහසුකම් විතර බලනවා විතරක් නෙමෙයි එයා ගැන යම්කිසි අධීක්ෂණයක් කරන්න අපි ආයතන පීඨවල තියෙන විදේශීය නියුක්ති කාර්යංශයත් එක්ක ප්‍රාදේශීය කාර්යාලේ නිලධාරීන් ඉන්නවා. හැබැයි ඒ අධීක්ෂණය නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ග්‍රාම නිලධාරී මට්ටමේ එයාගේ නිවාසත් එක්ක බද්ධ කළ යම්කිසි වැඩ පිළිලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී. ඒ විතරක් නෙමෙයි අපි මතක තබා ගත යුතුයි රැකියා ශේෂ්ඨයේ කොයි ආකාරයෙන්ද විදේශ රටවල් එක්ක අපි කරන්න කියන එක. මේ ගනුදෙනු බොහෝ වෙලාවට කරලා තියෙන්නේ අපි අර කියපු විදිහට නොපුහුණු ශ්‍රමිකයන් පුහුණුවක් නැතිව ඒ නිසා තමයි විදේශීය නියුක්ති කාර්යාංශයේ සමහර කණ්ඩායමක් පුහුණුවක් නැතිව ගෘහ සේවිකාවන් පිටරට යවලා තියෙන්නේ අත යට මුදල් අරගෙන මහා ජාවාරමක් කරලා. එතකොට ඒ ගෘහ සේවිකාව එරට ගියාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? එතන සිද්ධ වෙන කාරණාව තමයි එතනදී කිසිම පුහුණුවක් නැහැ. යන්ත්‍රෝපකරණ දන්නේත් නැහැ. එරටේ තියෙන ක්‍රමවේද දන්නේත් නැහැ. එරටේ තියෙන නීති රීති පද්ධති දන්නේත් නැහැ. අවසානයේ යන කෙනා අමාරු වැටෙනවා. අමාරු වැටෙන්නේ සමස්ත පවුලක් ගමක් නෑද හිතුවත් මේ සියලු දෙනාම ඊට පස්සේ කරදරේ වැටෙන්නේ. රඩක් හැදිරෙත් ඊට පස්සේ ඒක කරදරයක් කරන විශාල වශයෙන්. ඒ නිසා මතක තබා ගන්න ඕන අපි මේ වැඩ කටයුතු කරද්දී ඒ අය ගැන විශේෂත්වයෙන් සලකලා වැඩ කටයුතු කිරීම තමයි වැදගත්ම වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට අපි දකිනවා ලෝකේ රටවල් වල තියෙන කම්කරු නීතිය ගැන අපි හඳුනා ගන්න නැතුව ඒ නීති රීති වලින් අපේ වැඩ කරන කෙනාට ලැබෙන්න ඕන වරප්‍රසාද අයිතිවාසිකම් ගැන කිසිම හඳුනා ගැනීමක් නැතිව මේ වෙනකොට ගොඩක් රටවල් වල අපේ වැඩ කරන අයට ඒ පහසුකම් සහ අයිතිවාසිකම් ටික ලැබිලා නැහැ. එහෙනම් මේ ගැන හරි විදියට විමසා බැලීම ආණ්ඩු හැටියට තමුන්නාසල කිසිසේත්ම කරලා නැහැ. මෙර පෙර තිබිච්ච ආණ්ඩු කරලත් නැහැ කියන එක විශේෂයෙන් මතක් කරනවා. මොකද ඒ නිසා තමයි එයට ඒ වගේ කරදර වලට සමහරලාට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ අපි මතක් කරනවා මේ රටේ හොර ඒජන්ට්ලා වැහිවැල්. ඒගොල්ලන්ට නිවැරදි දඩුවමක් නැහැ. ඒ නිසා ගිහිල්ලා පිටරටවල දුක් විඳින අනන්ත අප්‍රමාණ විදියට දුක් විඳින කණ්ඩායම් ඉන්නවා. ඒක සොච්චම් පඩියක් අරගෙන තමුන් දීපු මුදල හොයාගන්න බැරුව දුක් විඳින කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා මතක තබා ගන්න අපි නීතිය වෙනස් කරනවා. හොර ඒජන්ති කරුවන්ට දඬුවම් දෙන දැඩි දඬුවම් දෙන වැඩසටහනකට අපි නීතිය වෙනස් කරනවා කියන එක විශේෂ මතක් කරනවා. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන ආයතනය පාවිච්චි කරලා ඩියාපදිංචි වෙලා පිටරට යන හැම කෙනෙකුටම ආණ්ඩුව මීට වඩා නිවැරදිව වග කිය යුතුයි. ඒ වග කියන වැඩසටහන හදනවා විතරක් නෙවෙයි මෙතෙක් කාලයක් ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පිටරට යවලා තියෙන කණ්ඩායම් වලින් යම්කිසි ජාවාරම්කරුවෙක් හෝ යම්කිසි ඇමතිවරයෙක්ගේ හෙංචයියෙක් යම්කිසි මුදලක් හොයලා තියෙනවා නම් ඒ මුදල් ටික නැවත වතාවක් මේ රටේ අහිංසක මිනිසුන්ට ලබා දෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් අපි තියෙනවා කොහොමද විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අපි සලකන්නේ කියන එක. ඒ නිසා අපිට සම්පතක් වූ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉදිරි කාලය තුළ බංක් සමුන්නාසල බංකොලොත් කරපු මේ රට හදන්න අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා ගන්න මේ රට අපි වැඩිවැරදි වැඩපිළිවෙළක් සකස් කරනවා කියන එක අවසාන වශයෙන් කියනවා. ඒ නිසා අපි කියනවා ඔබතුමාලා බොරුවට ඔය වැඩසටහන් හදාගෙන අනිත් අයට දොස් කිය කිය මඩ ගහලා වැඩ කටයුතු කරාට වැඩක් නැහැ. තමුන්නාසලා පැහැදිලිව පෙන්වන්න නියම මතයක් තමුන්නාසලට තියෙනවා ජනතාව අතර කියලා. ඒ නිසා තමුන්නාසලට අරගලෙන් තමයි ජනතාව මතේ නැතුව ගියේ. අද වෙනකොට තමුන්නාසලට ඒ බලයත් ඒ ජනතාවගේ කැමැත්තත් නැහැ. ඒ නිසා මේ මැතිවරණයෙන් පස්සේ තමුන්නාසලට කැමැත්ත විශේෂෙම නැහැ. ඒ නිසා මතක තබා ගන්න දැනටත් සමහර කරන දේවල් ගම්වල තියෙන ජාවාරම් වහාම නතර කරන්න ඒකට සම්බන්ධ වෙන නිලධාරීන්ටත් අපි ඇඟිල්ල දික් කරලා අවවාද කරනවා. ඔබතුමාලා ඉදිරි කාලේදී හිරේයන්ට සූදානම් වෙලා ඉන්න සමහර වැඩ කටයුතු වලට කියලා. එහෙනම් අවසාන වශයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ස්තුතියි ගරුමන්තුතුමා. ඔබතුමා
සලාවතුමා මට පරි වරප්‍රසාද ප්‍රාසයක් මතු කරන්න තියෙනවා. ඇත්තටම මේ මට දැන් මේ මගේ හිතවත් කෙනෙක් කෝල් දුරතන ඇමතුමක් දීලා කිව්වා මේ මගේ මේ කතාව අහගෙන ඉඳලා මේ පරිසම් වෙලා ඉන්න මොකද කතා කිරීම දැන් සහ අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ලොකු බරපතල භීෂණයක් රට පුරා යනවා. මොකද අනුකම් ව්‍යවස්ථාවේ 14 වකන්තිය ව්‍යවස්ථා අනුව ඕන කෙනෙකුට කතා කිරීම නිදහස දිනවා. නමුත් ඒ මගේ මට දැනුම් දුන්න කෙනා කිව්වා මේරියන් සංගීත කණ්ඩායම විනෝදයට කියපු සින්දු කොටසකට අද මේ මෑතකදී ලොකු පීඩනයක් එල්ල කරලා ඒ අය විසින් නැවත වතාවක් ඒ ඔවුන් ගායනා කරපු ඒ ගීත කොටස සම්බන්ධයෙන් සමාව අයදෙලා සමාව ඉල්ලලා ආපහු වීඩියෝ එකක් සමාජ ජාලාවලට දාලා තිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි, රට පුරා සියුම් විදියට යටින් විශාල භීෂණයක්, ඒ වගේම මේ මිනිස්සුන්ට තර්ජනයක් එල්ල වීගෙන යනවා. මේ හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති වෙනුවනත් මාලිමාවට සම්බන්ධ කොටස් මේ වුණිට මේ අදහස් ප්‍රකාශ කරන අයට මේ විදියට කරන එක සැලකිල්ලකට ගන්න. මොකද පළවෙනි වතාවට සංගීත කණ්ඩායමක් විනෝදෙට කියපු ඒකට නැවත වතාවක් ඒ සංගීත කණ්ඩායම මේරියන් සංගීත කණ්ඩායමම සමාවිල්ලලා ඒ වීඩියෝවත් දැමීම කියන එක සැලකිල්ලට ගන්න ඕනේ. මොකද අනුර කුමාරටත් එයාගේ නඩේටත් විතරයි එතකොට මේ වෙලාවේ ඕන කෙනෙකුට අපහාස කරන්න බනින්න ඕන පරිභව කරන්න පුළුවන්. ඒ වගේම වෙන අයට දැන් විනෝදයට සින්දුවක් කියන්න බැරි තැනකට ඇවිල්ලා කියන එක මම විශේෂයෙන්ම මේ වෙලාවේ මේ වරප්‍රසාද ප්‍රශ්නයක් විදිහට මම මතු කරනවා.
හොඳයි මන්තුමා. මීළඟට ගරු හේෂ විතාන මන්තුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව මේ මජර පාලනය යටතේ තියෙන අවසාන පාර්ලිමේන්තුව දිනය කියලා මට හිතෙනවා. ඒ ගැන බොහොම සතුටක් දැනෙනවා. මොකද මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය අහිමි කරලා අද තුන් වේල කාලා ඉන්න බැරි රටක් හදපු ඒ පාලනයේ අවසාන දිනේ අද වෙන්නේ නැති කියලා හිතෙනවා. ඇමති කට සුප්පු කරනත් අවසාන දවස අද හොඳට සුප්පු කරන්න කියලා කියනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වැඩදායි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන දන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකක් එවන්න. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එකට අත උස්සල ඉවර වෙලා රටත් බංකොලොත් වෙලා ජනතාවත් අද අවුරුදු ගණනකින් මේ රට පිටිපස්සට ගියා. මේ දවස්වල වත්මන් ජනාධිපතිවරයා හරි ලස්සන මැතිවරණ ක්‍රමයක් නැත්නම් මැතිවරණ ජයග්‍රහයි සම්ප්‍රදායක් හදලා තියෙනවා. ඒ සම්ප්‍රදාය මං හිතන්නේ අපේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා තියෙනවා, ඒක අගය කරනවා ඇති. ඔබතුමාලත් මේවට අත උස්සන්න ඇතිනේ. ලංකාවේ හැම නගරකම අලුතෙන් ලිකෂොප් 5-6ක් කරලා තියෙනවා. දැන් මම නියෝජන ග්‍රාමීය ප්‍රදේශයක් ඇඹිලිපිටිය නගරේ අලුතෙන් 3-4ක් කොළොන්න නගරේ මේ මැතිවරණයට උදව් කරන්න කියලා විශාල වශයෙන් මම දන්නේ මේ බොන්න මිනිස්සු කොහෙන් හොයා ගන්නද කියලා මිනිස්සුන්ට හාල් කිලෝ එකක් ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවේ මහා විශාල ලිකර් ෂොප්ස් හැම තැනම මත්පැන්හල් අරලා තියෙනවා මේ ඔක්කොම දීලා තියෙන්නේ හෙන්චයියට ඒ නිසා අපි මේ දීපු අයට සහ ගත්තයට කියනවා මේවා මොන පදනමක් දීලාද සුරාබදු දෙපාර්තමේන්තුව මොනවා හරි නියාමනයක් කරනවද මේ ගැන ඒ ගැන කිසි පැහැදිලි කිරීමක් නැහැ මේකෙන් පාර්ලිමේන්තු ජනාධිපතිවරු හදා ඔව් හරි හරි
ඔබතුමා
මම කාර්ක සභාවේ ඉන්න නිසා මුදල් කාර්ක සභාවේ ඉන්න නිසා ඔබතුමා ඔය නගින ප්‍රශ්නයට මට පිටි කැසලි පිරීම කරන්න පුළුවන් නඩු හතක් දාලා ඔය විමර්ශනය මාස 6කට මාස 9කට තිස්සේ ගියා එතකොට සුරාබර දෙපාර්තමේන්තුවේ දුන්න දත්තලේඛන සහ අපේ ගරු රාජ්‍ය ඇමතුමාගේ දුන්න දත්තලේඛන අනුව නිදහසෙන් පස්සේ අද වෙනතුරු 1300ක් තමයි ඔය බලපත්‍ර ලබා දී තිබෙන්නේ මුත් ජනගහනය අනුව මිලියන 6යි අද 21යි ඊට අමතරව විදේශකයන්ගේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍යතාවයක් තිබෙන බව ඒ පිළිබඳව නීතිපතිවරයා ඉදිරියේ දාපු නඩු හතකින් සංස්කෘතික අමාත්‍යාංශයේ විසින් කරපු පැහැදිලි කිරීම මතේ තමයි මේ ලයිසන්ස් එක දීගෙන යන්නේ කියලා ඔබතුමාට මේ මම හිතන්නේ සතියක් පුරාම කළා විස්තර ඒ විස්තරේ මම හිතනවා ඔබතුමා කීරවටම වඩා හොඳයි කියලා මම හිතනවා
මම විස්තර ඇතුව කියනවා මම මේ මම කෙටියෙන් කිව්වේ මගේ කෙටි වෙලාවේ මම ඇඹිලි පිටිය නගරේ කොළොන්න මැතිවන්න කොට්ටාසේ කොළොන්න නගරේ අලුතෙන් 2යි ඇඹිලි පිටිය නගරාසන්නේ කුඹුගොඩාර 1යි ඇඹිලි පිටිය රෝහල ගාව 1යි බරව කුඹුක ප්‍රදේශයේ 1යි එතකොට මෙච්චර කාලයක් ඇඹිලි පිටියේ මිනිස්සු අරක්කු බිව්වේ නැද්ද ඇමිලිපිටිය මිනිස්සුන් තිබිච්ච මත්පැන්හල් වල අඩුව නැහැ ඇමිලිපිටිය මිනිස්සුන් මත්පැන්හල් වල අඩුවන්නේ ඊට වැඩි හොඳ සතුට ටිකක් දාන්න ගමට සතුට ටිකක් ගින්නම නම් මිනිස්සු අඩුවට හාල් කිලෝ එකක් ගනි සීනි කිලෝ එකක් ගනි කරු හැමතුමා අඩුවට දැන් මේ ලිකර් ෂොප් දාලා තියෙන මේ රටේ ජනතාවටවත් ඔබතුමා කියන සංචාරක වෙන තැනක් නෙමෙයි කොළොන්න ආසනේ කොළොන්න මම නියෝජනය කර මැතිවරණ කොට්ටාසේ ලිකර් ෂොප් පහක් එක පිට අරින ප්‍රධාන හේතුව තමයි මැතිවරණයට අනියමින් මුදල් ලබා ගන්න පුළුවන් කණ්ඩායමක් හදන ඒ අරගෙන තියෙන ඔක්කොම එක්කෙනෙක් දෙන්නේ කරගෙන තියෙන්නේ මම ඔබතුමා සමහරට අවබෝධයක් නැතුව ඇති මම මේ කියන කාරණාව පැහැදිලිව මේකේ ඔබතුමාලා සම්බන්ධ නැතුණත් දන්නෝනේ අර දැන් අර ඔබ දමිල මන්ත්‍රීවරයෙක් අර ලිකර් ෂොප් දෙකක් ගත්ත කියලා කියපු ගමන් අර කේන්ති ගිහිල්ලා දිගම්බර මාතේ බෙල්ල බිරිකන්නත් ආවේ ඒ ඒ එහෙම මන්ත්‍රීවරු ටිකට සන්තෝෂන් දෙයි ඒ නිසා මම කියනවා මේ රටේ මේ හදන සංස්කෘතිය මේක ලිකර් ෂොප්ස් ටිකක් දාලා කණ්ඩායමක් හදනවා ඒ වගේම මම කියනවා ඔබතුමාට දැනගන්න මෙන්න තව එකක් කොළඹ මියුසියස් විද්‍යාලය කොළඹ මියුසියස් විද්‍යාලය කියන්නේ මේ රටේ ප්‍රධාන පාසලක්. ඒ පාසල ඉස්සරහා නයිට් ක්ලබ් එකක් දාන්න අවශ්‍යද? මං ගාව තිනෝ අවසර දීපු අවසර පත්‍රයේ කොපි එකක්. නයිට් ක්ලබ් එකක් දාන්න අවසර පත්‍රයක් දීලා තිනෝ. මොකද මේ රට ගෙනියන තැන මේ රටේ ප්‍රධාන පාසලක් ඉස්සරහා නයිට් ක්ලබ් එකක් දාන්න අවසර දෙන තැනට මේ රටේ සංස්කෘතිය විනාශ වෙලා නම් සදාචාරය විනාශ වෙලා නම් මේ පාලකයන්ට ඡන්දිල්ලන්න ආයි ලැජ්ජාවක් කියලා එකක් නැද්ද අප්පා? මේ නිසා මම කියනවා මේ විකාරෙන් කරන වැඩ දැන් මේ දවස්වල රාජ්‍ය සේවකව ගැන පුදුමාකාර දුකක් වේදනාවක් තියෙනවා ජනතාව ගැනත් පුදුම දුකක් වේදනාවක් තියෙනවා තෙල් මිල අඩු කරන්න පුළුවන් ඕවන තරම් කල් තිබුණා ඇහැක් කැල්ල වැළුණාද මේ දවස්වල අමාරුවෙන් අඩු කරනවා ඒ අපි කියන කමක් නැහැ මේ දවස් 18 20 හරි මේ රටේ අහිංසක මිනිස්සුන්ට යම් සහනයක් වෙනවා නම් අපි සතුටු වෙනවා ඉතින් අපි එක දෙයක් කියනවා මේ විනාශ කරපු උදවිය අද රනිල් වික්‍රමසිංහ මහත්තයන් ආරක්ෂා වෙලා හිටියා මෙච්චර කාලයක් හැබැයි ලබන 21 වෙනිදා වෙනකොට මේ රටේ උත්තර බඳින්න වෙනවා මොකද පාර්ලිමේන්තු මැතිවරණයක් ලබන මාසෙ විතර වෙනකොට අනිවාර්යයෙන්ම අපේ පාලනයක් යටතේ අපි තියෙනවා ඒ තියෙනකොට අන්න මේ රටේ ජනතාව විනාශ කළා මේ රටේ ජනතාවගේ සංස්කෘතිය විනාශ කළා බාර් පර්මිට් එකට වෙන වෙන ලයිසන්ස් දීලි වෙලා ජනතාවගේ මුදල් හුරා කාලේ ඒ ටික දාලා පම්ප් කළා ඡන්දෙ දිනන්න හිතන් ඉන්නවා මම හිතන්නේ මේ රටේ ජනතාව ඊට වැඩිය එහා ගිහිල්ලා අද දේශපාලන සාක්ෂරතාවයක් තියෙන ජනතාවක් විදියට පහුගිය කාලේ ගෝඨාභය මහත්තයා අහු වුණා විදියට අහු වෙන්නේ නැති ජනතාවක් විදියට දේශපාලනික වශයෙන් සබුද්ධිකයි. ඒසා අපි හිතනවා රටක් විදියට මේ ලබන 21 කියන්නේ මං හිතන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ටික ගත්තම තනිකර කුණු මාළු කෑලි වගේ අර පැත්තට යනවා මේ පැත්තට යනවා දැන් ඉන්න තැන් හොයාගන්න බෑ සාදීන වෙනවා එක එක විකාර මේ මර බිය දැන්ලා තියෙනවා මම ආයි පාර්ලිමේන්තුව එන්නේ කොහොමද කියන මර බිය දැන්ලා තියෙන්නේ බොහොම හොඳයි එහෙම දැනෙන එක. සමහරු අරේ යනවා මෙහෙ යනවා ඉන්න දැන් හොයා ගන්න බෑ. රනිල් මහත්තයා ගාව දවස් දෙකක් ඉඳලා ආපහු පොට්ටුවට එනවා ආයි යනවා. ඉතින් මේ මේ සේරටම උත්තර හොයන්න අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාලනයක් යටතේ මේ රටේ මන්ත්‍රීවරු මේ ගෙම්බ වගේ අර මේ පණිනක නතර කරන්න අවශ්‍ය නීති හදනවා කියන කරට හමුවේ තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියනවා අපි රටේ ජනතාවට ඔබට ලැබෙන්නේ ලබන ලබන 21 වෙනිදා මේන 21 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයෙක් තෝරන අවස්ථාවක් විතරක් නෙමෙයි ඉදිරි අවුරුදු 5 10 මේ රට මේ වැටලා තියෙන තැනින් ගොඩ ගන්න හයියක් දෙන අවස්ථාවක්. ඒක ඉතාම බුද්ධිමත්ව පාවිච්චි කරන්න එක එක මාධ්‍ය සංදර්ශන වලට මාධ්‍ය ආයතන වල න්‍යාය පත්‍ර වලට නෙමෙයි ඔබ දේශපාලනයේ සබුද්ධිකව පාවිච්චි කරලා රැලි වලින් එහා ගිහිල්ලා මේ රටේ යථාර්ථවාදීව පොළොවේ පය ගහලින්න මිනිහෙක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ශක්තිමත් ජනාධිපතිවරයෙක් කීමේ වගකීම මේ රටේ ජනතාව බාරගෙන තියෙනවා. ඒක සාක්ෂාත් කරන දිනය 21 වෙනිදා එතුමාගේ ජයග්‍රහණයට මේ රටේම අහිංසක මිනිසුන්ගේ නාමයෙන් ඒ හයිය එකතු කරන්න සියලු ජනතාවට මම ආරාධනාවක් කරන උත්තරීත පාර්ලිමේන්තුව සිට.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීලකට ගරු සුරේන් රාඝවන් අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 16ක කාලයක්
තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. මිනිත්තු 16ක කාලයකින් මේ රටේ ඓතිහාසිකව ගොඩනැගුණු මේ දිනේ ගොඩනගන ලද අසත්‍යයන් සහ අනවබෝධයෙන් කරන ලද ප්‍රකාශයන්ට පිළිතුරු දෙන්නට හැකි වේදයි මා දන්නේ නැහැ. මා සොයා බැලුවා මට කලින් කතා කළ මන්ත්‍රීතුමා කළ චෝදනාව පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ මද්‍රව්‍ය පිළිබඳව. එවිට මහබැංකු කරණයේදී ඇතිවෙච්ච දෝෂාරෝපණය නිසා වසා තිබෙන ස්කාගාරයක නියෝජිතයා බෙදා ප්‍රධාන බෙදුම් කරුත් ඔය ප්‍රදේශයේම තමයි ජීවත් වෙන්නේ කියලා මට කියනවා. ඒත් ඇතැම් වෙලාවට ඒ බෙදුම් කරුවන් සහ සිල්ලර වෙළඳුන් අතර ඇතිවෙන ප්‍රශ්නයක් දෝ මම මට සැකසකයි. කෙසේ හෝ උසාවිය විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව නම් දුර බලලා තිබෙන ස්ථානයක තමයි මේ බලපත්‍ර නිකුත් කර තිබෙන්නේ. මන්ත්‍රීතුමනි, මට දුන්නු කාලයෙන් තවත් අඩු කර ඔබතුමා දුන්නේ. මා දන්නේ නැහැ ඇයි ඒ කියා. මට ප්‍රධාන ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙන්න තිබෙනවා. මිනිත්තු 43ක් පමණ කෙස් නැති තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ටිකත් අඩු කරගන්න, රැවුලත් අඩු කරගන්න තරමට දෙමළ ජාතික වාදය පිළිබඳව කතා කළ මන්ත්‍රීතුමා නිතින් නිතම කිව්වා දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳන්න ඕනේ කියලා. මේ රටේ අපි තාම දන්නේ නැත්තේ ඒ අයගේ නිර්වචනය අනුව දෙමළ ජනයාගේ ප්‍රශ්නය කුමක්ද? දෙමළ ඊළාමය දීමද? එහෙම නැත්නම් ෆෙඩරල් වාදයක් දීමද? එහෙම නැත්නම් ඉන්දියාව කියන විදිහට ප්‍රාන්ත රාජ්‍යයක් ලබා දීමද? ඒ අය කියන ආකාරයේ දෙමළ ප්‍රශ්නය විසඳීම කියලා කියන්නේ. ඒ එකක් පිළිතුරකටවත් මේ රටේ බහුතර ජනයා මුස්ලිම්, දෙමළ, සිංහල, බර්ග, මලේ කියන කිසිදු ජාතියක් එක්ම නොවන බව ඒ අයට අපි කියන්න ඕනේ. කොටේන්ට උදව් දුන්නු, කොටේන්ට ආයුධ දුන්නයි කියලා දෝෂාරෝපණය ලැබපු ඒ කොටින් විසින්ම පොඩි මිනිහාගේ දිනය වන මැයි පළවෙනිදා ඝාතනය වුණු ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත්‍රයාට අද උදව් කරනවා මේ දෙමළ ජාතිකවාදීන් කියන කණ්ඩායම. නමුත් අයිටැක් කියන්නේ එක කොටසක් පමණය. ටෙනෝ මන්ත්‍රීවරයා මොකද කියන්නේ? ප්ලොට් මන්ත්‍රීවරයා මොකද කියන්නේ? ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම් මොකද කියන්නේ? විග්නේශ්වරන් මොකද කියන්නේ? ඒ නිසා තවදුරටත් කියන්න එපා, සජයට සහයෝගය දෙන ඒ මන්ත්‍රීවරු දෙමළ ජාතකවාදය හා දෙමළ ස්වරය කියලා. මෙන්න මේ ආකාරයටම තමයි කොටිත් කතා කළේ. බෙදුන්වාදී කොටි කිව්වා තමන් තමයි දෙමළ ජනයාගේ ඒකීය ස්වරය එකම අයිතිය කියලා. ඒ කතා වෙනස්ය. දෙමළානේ ජනයාගේ අයිතිය මොකද්ද? ඊයේ වෙනකොට ගරු සභාපතිතුමනි, මම ආණ්ඩුකාරව කාලයේදී මාස 10කින් අවුරුදු 42ක් වසා තිබුණු පලාලි ගුවන්තොටුපළ අපි ජැෆ්නා ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් කියලා පටන් ගත්තා. ඒ ගුවන්තොටුපළට දෙවැනි දෛනික ගුවන් යානය එකතු වුණා, සේවය ඉන්දිගෝ ගුවන් සේවය එකතු වුණා. අනේ ඒකයි දෙමළ ජනයා බලාපොරොත්තු වෙන්නේ. දෙමළා වුණත් සුදුසෙකු නම් පුටුව දෙනු කියා මහාචාර්ය සුනිල් ආරියරත්න කිව්වාසේ. දෙමළෙකු වුණත් පූර්ණ අයිතිය ඇතිව ජීවත් වීමේ සමාජයක්, ඒ අයිතිය ඇතිව ජීවත් වීමේ ආර්ථිකයක්, ඒ අයිතිය ඇතිව ජීවත් වීමේ දේශපාලනයක්, ඒ අයිතිය ඇතිව ජීවත් වීමේ සංස්කෘතික රටාවක් බිහි කිරීම තමයි පේදුරුතුඩුවේ සිට වවුනියාවේ අන්තිම නගර ඉරට්ටිපරියකුළම් දක්වා ජීවත් වන දෙමළ ජනයාගේ සිහිනය වෙන්නේ. ඒ හැර ඩයස්පෝරාවේ උමනාවට ඒ මන්ත්‍රීවරයා වෙනදාට නම් මයි දෙයියනේ ධම්මපදයෙන් පටන් ගන්නෙ, ඉවර කරන්නේ මහානායක හඳුරුවන්ගේ නම් කියලා. අද මිනිත්තු 30ක් කතා කළේ දෙමළෙන්. ඇයි දෙමළ ඩයස්පෝරාවේ කොඳුනාරටි කුල්බත් කරන්නට, දෙමළ ඩයස්පෝරාවේ අක්මාව සීතල කරන්නට, දෙමළ ඩයස්පෝරාවේ විඥාණයට තවත් පොහොර දාන්නටයි ඒ කතාව කළේ. අපිත් දෙමළ, මොකද එයා විතර දෙමළ? බෞතරයක් දෙමළ ජනතාව ජීවත් වෙන්නේ වවුනියාවෙන් පාලය, බෞතරයක් දෙමළ ජනතාව ජීවත් වෙන්නේ උතුරු නැගෙනහිර නෝන ප්‍රදේශවල. එහෙනම් දේශපාලනික විවාදයකට එනවා නම් අපි කතා කරමු. දෙමළ ජනතාව ඝාතනය කරන්නටත්, නීලන් තිරුචෙල්වම් වගේ ලෝක පූජිත බුද්ධිමතුන් ඝාතනය කරන්නටත්, ව්‍යාපාරයට සම්බන්ධ වුණු මුල් දුන්නු උඩගෙඩි දුන්නු ඒ ව්‍යාපාරයේ මද කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනාධිපති වෙන්නට ඒ අය උදව් කරනවා කිය. මෙය මා හිතන්නේ උතුරේ ජනතාව එක්තරා විදිහකට දෛවෝපගත විදිහට සිනාවෙන්නට යන 22 වෙනිදා දෙන පිළිතුරෙන් ඔවුන් ජාතියටම නිසි පිළිතුරක් දෙම බව අපි දන්නවා. ඊළඟට ගේවිඳු කුමාරණ මගේ විශ්වවිද්‍යාල මිත්‍රයා අද අඩු ගන්න එක දෙයක් කළා. මොකද මරියානෝ ෆ්‍රාන්සිස්කෝගේ පොතවත් කියවලා තියෙනවා ඉංග්‍රීසියෙන්. මොකද ඉංග්‍රීසියෙන් දෙන ඕනෑම දෙයකට, බටහිර ලෝකෙන් එන කිසිම දෙයකට කවදාවත් එක නොවුණු ගෙවිඳු කුමාරතුංග අද ෆ්‍රාන්සිස්කෝ, මරියානා ෆ්‍රාන්සිස්කෝගේ ද ස්ටේට් ඔෆ් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඇන්ඩ් ඩිබංකන් කියන පොත කියවනවා. අනේ බොහොම ස්තුතියි, බොහොම හොඳයි. දැන්වත් එහෙම කියවන එක. මුත් එතුමා කියව එක කතාවක් තියෙනවා, රනිල් වික්‍රමසිංහ මේ අරගලයේ පිටිපස්සේ හිටපු බව. මාත් හිතනවා රනිල් එක්තරා විදිහක අරගලයක පිටිපස්සේ ඉන්නේ නැති කියලා. ඒ මොන අරගලයේද? පොලිම් නැති කරක අරගලයේ හිටියේ රනිල්, බේත් ඇති කරපු රටක හිටියේ රනිල්. අපි ඛනිජ තෙල් නැතිව රුපියල් 2500 ලීටරේ හොයාගෙන යන ඒ අරගලයේ නැතිකලේ රනිල්, රට සංවර්ධනය කිරීමේ අරගලයේ හිටියේ රනිල්, ජාත්‍යන්තරයේ සමග ධන නොගසා ඉන්න පුළුවන් රටක් ඇතිකලේ රනිල්, ඒ අරගලයේ හිටිය රනිල්. ගෞර අරගලයේ රනිල්ගේ වැඩක් තමයි මේ අවුරුදු දෙකේ ධනින් වටු මගේ දේශය මුලින් නැගෙන්න පුළුවන් කරපු එකම නායකයා රනිල්. ඒ අරගලයේ අරගලයක් නම් ඔව්, ඒ අරගලයේ පිටිපස්සේ හිටිය රනිල් වික්‍රමසිංහ තමයි. අපි ඒකට ලැජ්ජ නැහැ, අපි නැහැ බය කියන්න. මම අද දවල් කතා කළා මේ රටේ ප්‍රතාපවත් ජනනායකයෙක් මහින්ද රාජපක්ෂ 21 අගෝස්තු මාසේ 10 වෙනිදා ගිහිල්ලා ලෝකයේ තියෙන දුප්පත්ම රටක් වෙන බංග්ලාදේශයේ මුස්ලිම් කාන්තාවකගෙන් ඉඟාගෙන ආවා ඩොලර් මිලියන 200ක්. ඒ ප්‍රතාපවත් නායකයව එසේ පත් කළේ කවුද? ඒ ගත්ත ණයවත් දෙන්න බැරි වුණා තේරවාදී බෞද්ධ රටක් ඇතුළේ. නේ පුදුම වැඩක් නෙමෙයි. පස්වෙනි පන්තිලේ කඩනවා, දෙවෙනි පන්තිල් පදේ කඩනවා, තුන්වෙනි පන්තිල් පදේ කඩනවා. ඒකවත් දෙන්න බැරි වුණා මේ අවුරුද්දේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ අවුරුදු 1460ක් අඛණ්ඩව තිබුණු මේ රාජ්‍ය ශිෂ්ටාචාරයේ අවමානයෙන් අපි බේරගත්තා. ඒ අභීත වුණු නායකයා නිසා තමයි බංග්ලාදේශයෙන් ගත්ත ණය පවා ගෙවලා අපට ආඩම්බර වුණු ජාතියක් හැටියට ආපහු හිට ගන්නට පුළුවන් උනේ විපක්ෂයේ ඉන්න ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරුනි, මන්ත්‍රීනි. අපේ ජාතියක් හැටියට, දේශයක් හැටියට සිව්මන් සලක ඉන්නා වූ කණ්ඩායමක් හැටියටයි මහගම සේකරගේ සිව්මන් සල කියවලා තිබෙනවා නම් කවුරු හරි අපි දන්නවා කොහොමද මේ මනස විකෘති වෙන්නේ, කොහොමද මේ මනස සැලෙන්නේ
කියලා. සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දී කර ගැනීම සඳහා
සභාවේ කාලය දෙන්න කතා කරන්න මේ පිළිතුරු දෙනවා දෙන්න.
මම මෙතන ඉන්න ඕනේ කාලය ඉවර වෙනකම්. කාලය කනමනකරණය කරන් දැනගන්න ඕනේ
සර්. Will you give me 5 minutes, sir?
Kata karana.
Sir, will you give me 5 minutes, sir? Thank you. So I think this nation, which is unpredictably in the most fragile situation last 2 years. Sri Lanka, Manukiwata, Obasilu Dunamadano, Ritikalakin, Podikandakin, Vetana, Jaladaharava Kara, Mahavalieta, Adak Aduin, Tibena, Malvatu and Kudaganga, Varaha, Aurudekda, Sarsi, Hatak, Akandava, Sistacharyak, Budanagapu, Hatravini Raja, Mimage, Mobima, Dakunu Afrika Asiyave wadatma buddhimat janathawak jeevathuna rajyay ita obbata vishwaya dakwa yannata puluwan therawada dharmaye mahavihareya meyai singala bhashawa hadunu wedunu katha karana ekama tanai meyai singala janaya jeevathuna ekama rajyaya meyai enam e rajyaye ada thiranaatmaka sandhiyakata apawena situm e rajya godnagimeedi Api Vipakshed, Pakshed, Demana Janatavad, Muslim Janatavad, Yana Ita Matma Patuun, Jatika, Vargika, Agamika, Pradeshi, Kotuwala Kotunovi, Nirate Nupan Daruange Anagate Hadanata, Hadanata Yana me governor, Api Ekviuti, Hekta Puami, Mantrivarya, Ita Matma, Sangvedi Vakatakala, Madapidigayagan, Mabata Aradhanekar Noa. Misutungenda and Passe at Vieki, Jatika and Worker, Kamkoram to Kamabaragan. And A. Madapirdega Kantavan, Mama Iskoligi, Mamatakianang, Mang Iskoligi, Madapirdega Gear, Maga Antigeneka Salin Satam will out. Tamate Vedra, I say Matibino, but Makatakra di Matea, Dangetun, Dutunatrane, Eagi, Munamatakuna. Oh, Adavenaturut, Millionaire from the Kantavan, Madapirdega Dukveno, Api Ekatek will have a decaranoni. Me a Prashne Visnegute Api Equi. ඔබ හෙක්ටා පොහමි හැටියට මම සුරේන් රාගවන් හැටියට නෙමෙයි මේ දැකිය යුත්තේ අපි දැකිය යුත්තේ මේ දේශයේ අනාගතේ ප්‍රශ්නයක් හැටියට සහ විස්තුමක් හැටියටයි ඒ නිසා අද වෙනතුරු අද මේ ගෙනත් තියෙන 52 ගැන අඩුවෙන්ම කතා කළා නිලධාරීන් අර කොටුවට වෙලා තේ බොනවා බත් කනවා ආය යනවා එනවා වාඩි වෙනවා මුත් ඒක නෙමෙයි අපි කතා කළේ ඒ නිසා කිය යුතුයි 20යි 21ේදී අපේ අපනයන ආදායම තිබුණේ බිලියන 13යි විසයි 21 අපේ අපනයන ආදායම 14.6කට නැග්ගා. ඒ කියන්නේ 6ක් වැඩි වුණා. 20යි 22 අපේ අපනයන ආදායම බිලියන 15යි ඩොලර් බිලියන 15යි. 20යි 23 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 16යි. 20යි 24 පළවෙනි මාස 6 පමණක් අපි බිලියන 8ක් දක්වා අපේ ආනයනය වැඩි කරගෙන තිබෙනවා. ඒකෙන් තෙන්නන්නේ මේ අවුරුද්ද අවසානයේදී අපට පුළුවන් වෙනවා Billion a dahataka ilakyak labaganata. E ilakya apita labenne preshanaya kawadawat athi widiyata vardhane wenu nisa. E ilakya labaganne videshikayan kawadawat athi widiyata me kochchara kiwwat. Kandana thuwara hitiyalu api dan. Kalawatna deshayak lu api. Badaginnelu api inne. Ewaṭa kaakkekkat aapu natha me deshayata million 2 lakh 20ak videshikayo inne ai. Untat kandana thi nisada. Ne. Tatve වෙනස් වී ඇත තත්ත්වය සම්පූර්ණ වෙනස් වී ඇත බ්ලූම්බර්ග් අපට අපහාස කරපු ආයතනයක් මෝඩි ආයතනය අපට අපහාස කළා ආර්ථික වශයෙන් ඒ ආයතනම දැන් කියනවා ශ්‍රී ලංකාවේ කරන්සි ශ්‍රී ලංකාස් ඉකොනොමි ඉස් ද මොස්ට් ප්‍රොමිසින්ග් ඉකොනොමි ඉන් සවුත් ඒෂියා යස් වී ආර් ප්‍රවුඩ් ටු සේ සෝ පාර්ලි පාස්පෝර්ට් එකේ කිව් එකක් තියෙනවා ඔව් පිළිගන්නවා ඐඩෙන්ටි කාඩ් එකේ ඩිජිටල් කරනේ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා ඔව් පිළිගන්නවා අනේ මෙච්චරලා හිටියානේ මට දෙන්නකෝ මේ කාලය දැන් අර සවාදායක තමා තරහ වෙනවා දැන් කාලය ගත්තම නෑ මට දීලා තිබුණේ සභාව කටයුතු ඉවර වෙනතුරු එතකොට සභානායකතුමා කිව්වා එතුමා ඉන්න වෙනවයි කියලා ඒක නිසා මගේ කතාව මම විනාඩි 5කට සීමා කරගන්නවා කියලා එතුමන් අවසර ගත්තා විනාඩි 5ක් කියන්නේ මට 16කින් පස්සේ 21ක් ඒ කියන්නේ අංක ගණිතය හතරණිය හතරණි ශ්‍රේණියේ අංක ගණිතය 16යි 5යි ප්‍රශ්නයක් නැහැ අහගෙන ඉන්න අද අන්තිම දවසේ කියලා ඔබතුමත් කිව්වනේ නේ අහගෙන ඉන්න ටිකක් නෑ මම කතා කරන දේ අර්ථ ශූන්‍ය නම් අපි නැකලා යමු අර්ථ ශූන්‍ය නෑනේ මම කියන දේ මම කියන්නේ මෙච්චරයි මට වඩා අයිතියක් ඔබතුමාලාට තියෙනවා ඔබතුමාලා සිංහල බෞද්ධ නිසා මේ දේශය රැක ගන්න ඕනේ කියලා ඔබතුමාලා ආණ්ඩුකරණය කියලා තියෙනවා එහෙනම් මේ දේශය කඩා නොවී තව දුරටත් අපි නැගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි කතා කරන්න තියෙන්නේ ඒකට මා හිතනවා පසුගිය මාස 25 දී අංක ගණිතය අනුව මානව විද්‍යාව අනුව සමාජ විද්‍යාව අනුව බුද්ධිමය විදියට ගරු රනිල් වික්‍රමසිංහ නායකත්වයට තේ පිළිතුරු දී තිබෙනවා උතුරේ ප්‍රශ්නේ විසඳන්නේ කෙසේද කියනක පිළිබඳව සාකච්ඡාවට හතකමම හිටියා. ගරු සභානායකතුමා ඇතුළුව අපි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විතරයි ආවේ නැත්තේ. විග්නේශ්වරන් ඇතුළුව සාකච්ඡාවට අපි සහභාගී වුණා. ඒ අය අතරේ තාම එකතාවයක් නැහැ. දෙවනාගේ ප්‍රශ්න විසඳන්නට තිබෙන පිළිතුර වඩාත් හොඳ පිළිතුර මොකක්ද කිය? අපිට බෑ ඒ අයට ගිහිල්ලා බලෙන් පොවන්න මෙන්න මේ පිළිතුර පිළිගනින් කියලා. එහෙම බලෙන් දුන්නේවා කවදාවත් රැඳෙන්නේ නැහැ. අන්න ඒ නිසා ගරු සභාපතිතුමනි මෙන්න මේ කාලයක් තිස්සේ මම කියාගෙන හිටපු එක දෙයක් මම මතක් කරන්නම්. වරාය අධිකාරී වරාය නගරයේ පිළිබඳව කතා කරන්නට වෙලාවක් නැහැ. හැබැයි එක දෙයක් මම මතක් කරලා දෙන්න ඕනේ. මේ ඇතම් වෙලාවට මේ සතිවාරයේදී අවසානයේ දිනේ වන දිනේදී එනම් එවකට ත්‍රස්තවාදී බෙදුම්වාදී කණ්ඩායමේ නායකයාව හිටි ප්‍රභාකරන් 1987 අගෝස්තු 17 වෙනිදා ඔහුගේ ඓතිහාසික සුදුමලේ කතාවේදී කියපු කතාව. ඔහු කිව්වා මේ ඊළම ඒගොල්ලෝ හීන දක්පු ඊළම රාජ්‍ය දිනා ගන්නට හැකි වෙන එක හේතුව මොකද්ද? සිංහල ජනයාට සති දෙකකට වඩා මතකයක් නැති බව. දේශපාලනික මතකයක් නැති බව. එයා ඇත්තේ? ඇයි ඒ? අවුරුදු දෙකකට කලින් මේ රට වැටී තිබුණු තත්ත්වය අනුව ඒ රටේ සාධාරණ ගමනක් ගිය අදේශපාලනික ගමනක් ගිය නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ඇවිත් කියනවා මට තව අවුරුදු 4ක් දෙන්න පහක් එපා. පෞනියාවේ ජනාධිපතිතුමා කිව්වා අවුරුදු 4ක් දෙන්න මේ ගමන යන්නට මට අත්වල බැඳලා දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේම නායකයෙක් තෝරගන්න. මට පුතෙක් නැහැ, දුවෙක් නැහැ, මගේ බිරිඳ එන්නේ නැහැ, මගේ මල්ලිලා එන්නේ නැහැ, මගේ පක්ෂයා එන්නේ නැහැ. මට අවශ්‍ය කරලා තියෙන්නේ වැටුණු රට ගොඩගත්ත මට මේක ගොඩනගන්න තව අවුරුදු 4ක් දෙන්න. ඒකට එකඟ වෙන්න බැරි ජාතියක් හැටපත් උනේ ඇයි? බෙල්ජියම මම මේ කියලා නවත්තන්නම්. දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යෙක් හැටියට බෙල්ජියමේ අවුරුදු 3 මාරක් අගමැති කෙනෙක් නැතුව පාලනය වුණා. ඇයි ඒ? ජාතික සම්මුතියක් තිබුණා, අගමැතිවරයෙක් අවශ්‍ය නැහැ, ඒගොල්ලෝ වැඩ කරගෙන ගියා. ගරු කතානායක ගරු සභාපතිතුමනි අපේ ඉගෙන ගන්න කාලේ ඉඳලා අපි දන්න මහා රුසියාවේ කඩාවැටීමට හේතු වුණේ කුමක්ද? බොරිස් ජෙල්සෙන් ආවා ඊට කලින් හිටපු ගොබචොව්ගේ සම්පූර්ණ ප්‍රෙස්සයක විස්තරය එනත්තං ඒ විප්ලවය පරිවර්තනය කරමින් ඉන්න කාලයේදී බටහිර ලෝකයේ විසින් මත්පැන් වලට යට වෙලා හිටපු බොරිස් ජෙල්කින් කියන නායකයා පත් කළ රාජ්‍ය හැටියට එදා කඩාවැටීමේ ආරම්භය තමයි ජෝර්ජියාව කඩාගෙන ගියේ, යුක්‍රේනය කඩාගෙන ගියේ, ඒ මහා ප්‍රතාපවත් රුසියාව සම්පූර්ණ දණ ගැස්සුවේ. පුටින් වැනි යුදකාමී නායකයෙක් ඇවිල්ලා මේක බේරගත්තේ නැත්නම් රුසියාව අදත් බංග්ලාදේශයට එහැපැත්තේ තියෙන රාජ්‍යයක් බවට පත් වෙන බවට දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් අන්ට මම දන්නවා. ඒ නිසා මේ රාජ්‍ය නැවතත් ගොඩ එන මොහොතේදී දේශීය විදේශීය පරයන් එකතු වී මගේ මව්බිමට කරෙහිව කරන්න උත්සාහ ගන්න මේ කුමන්ත්‍රණය අපි වළක්වාලිය යුතුයි, අපි ජයග්‍රහ යුතුයි, අපි පරාජය කළ යුතුයි. ඒ නිසා මිලියන 17ක් වෙන ඡන්දදායකයන්ගේ බහුතරයක් වෙන සිංහල ජනතාවගෙන් බහුතරයක් වෙන බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ උඩුවාවල චන්දානන්ද හාමුදුරුවන්ගෙන් සිංහලයි බුද්ධාගමයි ඉගෙනගත්ත මම ඔබලාගෙන් ඉල්ලන එකම ඉල්ලීමක් තියෙන්නේ මේ රටේ අනාගතයේ පදනම හදාගන්න නම් 21 වෙනිදා හවස ගොස් 21 වෙනිදා හව උදෙන්ම ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කතරයක් දබා මේ අපේ දේශය සිංහල දේශය දෙමළ දේශය කියලා නෙවෙයි මේ ශ්‍රී ලංකානු දේශය ගොඩනගන්නට අවශ්‍ය කරන අත්තිවාරම තවත් ශක්තිමත් කරන මෙන් මම මේ ජාතිය නිල්ලාගෙන මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අද දිනට නියමිත කටයුතු විෂයාංක 1 සභාව එකඟද?
ආයි.
විෂයාංක 2 සභාව එකඟද?
ආයි.
විෂයාංක 3 සභාව එකඟද?
ආයි.
විෂයාංක 4 සභාව එකඟද?
ආයි.
විෂයාංක 5 සභාව එකඟද?
ආයි.
විෂයාංක 6 සභාව එකඟද?
ආයි.
විෂයාංක 7 සභාව එකඟද?
ආයි.
සභාව කල්තැබීම ගරු සභානායකතුමා.
ගරු මුලාසුරු මන්ත්‍රීතුමනි, මෙම ගරු සභාව පාර්ලිමේන්තුව 2024 ඔක්තෝබර් 8 වෙනි අඟහරුවාදා දින පූර්ව භාග 9:30 දක්වා කල්තැබීත්වය යෝජනා කරනවා.